योजना स्थिरीकरी में गौर गरु एस एम मरेकर योजना स्थिरीकरण तीन गरु एस एम मरेकर मतुमा
गरु मूलास्थने मंत्री तुमणि मंग योजना स्थिरीकरण का मंग අගමැතිතුමාට මම අපහාස කරන්න කැමති නෑ නමුත් පෙරේද එතුමා මං සම්බන්ධව කරපු දෙයක් ගැන පොඩි දෙයක් කියනවා අගමැතිතුමා මම පුවත්පත් වාර්තා කර මාධ්‍ය වාර්තා කරන්නේ ඉඳලා නෑ දේශපාලන වැඩසටහන කරාට මම නාලිකා ප්‍රදාන නිසා ප්‍රධාන විදාග නිලධාර විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ ඉතින් ඒක පොඩ්ඩක් ඔබතුමාට මට එදා ඇහුන්නේ නෑ ඒක මතක් කරලා දෙන්න ඕන දැන් මුලාසනේ මන්ත්‍රීතුමනි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මට මතකයි ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති අපේක්ෂකයා කරනකොට අර්ලියගහ මන්දිරයට අපිට ගෙන්නල ගුවා ඔන්න කම්මුතුකාරයෙක් එනවා කියලා ඉවරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුතුයි රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කම්මුතුයි කියලා කිව්වා අපිට තියෙන කණගාටුව ගෝඨාභයටත් එහා ගිහිල්ලා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුතුකාරයෙක් බවට පත් වෙලා තියෙනවා මැතිවරණ නැති කරන කම්මුතුකාරයෙක් බවට පත් කළා තියෙනවා කය ගහන කම්මුතුකාරයෙක් බවට පත් වෙලා තියෙනවා ඒ වගේම පාර්ලිමේන්තුව සහ අධිකරණයේ බලය උදුරා ගැනීමේ කම්මුතුකාරයෙක් බවට පත් වෙලා ඉන්න පිළිබඳව අපි කනගාටු වෙනවා මම කියන පුළුවන් නම් එතුමා අහන් ඉන්නවා නම් ඇහිලා උත්තර දෙන්න කියලා ඉවරලා අපිත් ඉන්නම් ඉතින් ඒ නිසා දැන් මේ ජනාධිපතිතුමා ආවිල්ලා මෙතන කියනකොට මෙතන ඉන්නවා අගමැතිතුමා ඇතුළු කණ්ඩායම අහන් ඉන්නවා ඒගොල්ලෝ අත්වනනවා ජනාධිපතිතුමා අපි අවුරුදු ඔබතුමා ක්ලාස්මේට් වුණාට එතුමාගේ අපි අවුරුදු 23ක් වැඩ කරා අපි දන්නවනේ එතුමා කියන දේවල් ටික දැන් ඡන්ද තියන්න සල්ලි නෑලු හැබැයි මං අහනවා වැඩි කරපු කරන්ට් බිලෙන් හම්බෙච්ච සල්ලි කො එයාපෝට් ටැක්ස් මේ ටැක්ස් එක ගහලා තිනවා මගින් දැනන්න නැති වෙන්න ඩොලර් 60ක්ද කොහෙද ඒවයින් හම්බෙන ආදායම කො ඊළඟට මේ මොනවාද මේ කෝපරේට් ටැක්ස් එක ගහලා ඒකෙන් ගත්ත සල්ලි ටික කො පේ ටැක්ස් වලින් එන ආදායම් ටික කො මොකද රුපියල් වලින් නේ ජනතින් දැන් එතුමා කියන විදියට ඩොලර් තියෙනවා රුපියල් නෑ හැබැයි රුපියල් වලින් තමයි ජනතාව තලල පෙරලා මරිරි මාස උරල බීලා මේ බදු ආදායම් අරගෙන අද කන්න බැරිලා තිනවා දැන් ඊළඟ නාට්‍ය මං කියන්නම් දැන් සීනි කිලෝ රුපියල් 25න් අඩු කරනවා ඊළඟට පාන් පිටි 15න් අඩු කරනවා තව ටික දවසක පරිප්පු සැමන් අරව මේ ඔක්කොම අඩු කරයි හැබැයි ඒ ටික ඔක්කොම අඩු කරාම පවුලක මාසයකට රුපියල් 1000ක් 1500ක් ලාභයක් එයි කමක් නැහැ හොඳයි හැබැයි ඒක අරන් තියෙන්නේ කොහමද විදුලි බිල රුප සාමාන්‍ය පවුලකින් රුපියල් 4000ක් විතර අරගෙන කියලවලා එතකොට ජනතාවට රුපියල් 2500 3000ක පාඩුවක් තියෙනවා ඒ පාඩුව තුල මේ ප්‍රශ්නේ විසඳන්න හම්බෙන්නේ නැහැ දැන් මේ ඩොලර් ආවේ කොහමද ඩොලර් ආවේ රජයේ මේ පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මේ මිලියන 400ක් දෙනවා කිව්වහම ඩොලර් එක ගාන බැස්සා මේ assumption එක ගාන බැස්සාම හංගන් හිටපු කට්ටිය ඩොලර් මාකටකට දැම්මා දැන් මේක හරියට දැන් මේ හරියට දැන් කෙනෙක් කියනවා මම ණයයි මම බංකොලොත් මගේ ණය මං ගෙවන්නේ නැහැ. හැබැයි මං තව ණයක් අරගෙන මං කියනවා මගේ ආර්ථිකය දැන් ශක්තිමත් කියලා ඉවරලා. ඒ වගේ කතාවන්නේ දැන් ජපානෙන් දෙනවලු ඩොලර් බිලියන 2ක් කියලා ප්‍රචාරය කරනවා. ඉතින් ජපානෙන් ඩොලර් බිලියන 2ක් මේ නිකන් හම්බෙනව නම් ඉතින් අපි මොකටද එහෙනම් මේ ඩොලර් බිලියන 2.9ක් හිඟමනේ යන්නේ මේ ලෝක බැංකුවට. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදුවට. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා මේ ගොල්ලොන්ගේ දැන් තොයි බයි වැඩවලට අමතරව කය තමයි ලොකුවටම ඇවිල්ලා තියෙන්නේ. අද ජනතාව දුක් විඳිනවා. බෙහෙත් නැහැ. උදාහරණයක් කියන්නම්. අද මගේ රියදුරාගේ පුතා මේ මාස දෙකමාරක දරුවෙක් අද මෙගියා. බෙහෙත් නැතුව. ඉතින් ඒ නිසා සත්කම් කල් දාලා තියෙනවා. කොහ මේ කියන වැඩ? ඔච්චර වැඩ නම් කොහ බෙහෙත් ටික ගෙන්න ගන්න එපා. දැන් ජාත්‍යන්තර ආයතන වලින් බෙහෙත් ගේන ආධාර දුන්නනේ. කොහ ගෙනවද? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ ගොල්ලන්ට මේ දන්නේ එක දෙයයි. බදු ගහන්නයි ණය ගන්නයි විකුණන්නයි. හරිද? ඒක හරියට වික්කම සිංහව වෙනවා. හරිද? එතකොට දැන් මේ දැන් අද අපිට එන අලුත් ආරංචිය ඉකොනොමික් සංග්‍රහව කියනවා ලාභ ලබන ආයතන 14ක් විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. ඩොලර් බිලියන 4.5ක් ගන්න. එතකොට වික්කම සිංහ. හරිද? එයාපෝට් එක මේ එයාපෝට් එක ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් එක කේටරින් ලාභ ලබන තැන් ශ්‍රී ලංකාවේ නෑලයින් එක විකුණනවා නම් අන්න අපිට ප්‍රතිපත්තිමය රාමුවට එකඟ වෙන්න පුළුවන්. ලාභ ලබන කේටරින් එක විකුණන්නේ ඇයි? ටෙලිකොම් එක විකුණන්න හදන්නේ ඇයි? ලිට්‍රෝ එක දැන් පහුගිය දවස්වල කො ලාභ ලබනවා කියලා. ඇයි විකුණන්න හදන්නේ? දැන් ටෙලිකොම් එකේ කොහොමත් අපිට තියෙන 51යි. ඒ ටිකත් දුන්නාම එතකොට ලංකාවේ තියෙන සියලුම දත්ත විදේශ රටවල් වලට යන්නේ. දැන් මම මරුසනාලා එක්කාරන පහුගිය දවස්වල කෑ ගැව්වනේ. එතකොට මං අහනවා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක විකුණන්න සූදානම්ක් තියෙනවලු. එතකොට කො? එතකොට මේ ලාභ ලබන ආයතන වික්කහම සිංහ වෙලා හරියනවද? ඇත්තරම මම මේ රෝහිත අබේ ගුණවර්ධන මැතිතුමා මෙතන ඉන්න වෙලාවේ මේ කියන ඔබතුමාගේ කතාවක් නෑ. දැන් සමහර එතුමන්ලා ඒ කාලේ කියපු කතා දැන් මට ඇත්තයි කියලා පේනවා. හරිද? දැන් උදාහරණයක් විදියට බන්දුල ගුණවර්ධන මැතිතුමා ගිය මහමැතිවරණ කැම්පේන් එක කරේ මහ බැංකු මහදවල් බැඳුම් කර මංකොල්ලය ජනගත කළ මගේ අංකය අංක 16ද 15ද කියලා ඉවරලා. හරිද? ඔන්න මගේ ෆෝන් එකේ පෝස්තරේ තියෙනවා. එතකොට අද කෝ කතා ඒවනේ අද ඒකන නෝ කතා නොසිනා. හරිද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන දැන් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද තියන සල්ලි නැතුනාට ගරු අගමැතිතුමනි එතුමාට මේ එතුමාගේ මොකක්ද එක ආරූඪ කරගන්න කළු හමුදා බලකාය දාගෙන මේ නිදහස් උත්සවයේ සමරන්න එයාට සල්ලි තියෙනවා. ජනරජ පෙරහැර තියෙන සල්ලි තියෙනවා. ඒ සල්ලි අරන් තියෙන්නේ කොහෙන්ද? රටේ අධ්‍යාපනයට වෙන් කරපු මුදලින්. එතකොට සිරිවර්ධන ඔයා කරේ සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් නෙමෙයිද? ලෑස්ති වෙලා ඉන්න ඊළඟ ආණ්ඩු යටතේ හිරේ යන්න. මොකද රනිල් ලොක්කෝ වගේ ගුලි දෙන අම්බානකට ඔය එක අපිට තොරතරම් ගුලි දීලා තියෙනවා. හරිද? මේ පාර්ලිමේන්තුව 1000ක් වලියක් ගියාම දුන්න ගුලි ඕනතරම්. ඉතින් ඒ නිසා අපි ඔබතුමන්ලාට කියනවා ඔය ගුලි කන්න එපා. ඔය ගුලි කන්න එපා. ඒ වගේම රජ්‍ය නිලධාරීන්ටත් කියනවා ඔය ගුලි කාලා අමාරුවට එන්න එපා. මොකද මේ ඊයේ පෙරේද සිරිසේන ජනාධිපතිතුමාට මුක්තිය නැති වුණායින් පස්සේ අධිකරණය ලැබිච්ච තීන්දුව මතකයිනේ. ඒ නිසා සිරිවර්ධන මහත්තයටයි රජයේ මුද්‍රණ අධිපතිනටයි පොලිස් පදිතුමාට අපි කියනවා ලබන අවුරුද්දෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති ධුරයේ ඉන්නේ නැහැ. ඒ නිසා අලුත් රජයක් යටතේ අධිකරණයට අපහාස කිරීම, ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම කියන කාරණා යටතේ මේ හිරේ යන්න තමයි සිද්ධ වෙන්නේ කියන එක මතක් කරන්න ඕනේ. ඒකම දැන් මේ මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේගොල්ලෝ මේ මෙච්චර කය ගහද්දි දැන් මම ආන්න කැමති දැන් මේ අලුත් ටැක්ස් එකයි ඒ වගේම විදුලි බිල වැඩිවීම එක්ක දල වශයෙන් අද මේ සාමාන්‍ය 200ක් විතර වැඩ කරන සමාගමකට මාසයකට කරන්ට් බිල වැඩි වෙලා තියෙනවා ලක්ෂ 65කින් විතර. එතකොට ආදායම වැඩි වෙන්නේ නැහැ. ආදායම් වැඩි වෙන්නේ නැතුව වියදම විදුලි බිලට ලක්ෂ 65ක් වැඩි වුණා මොකද වෙන්නේ? ඒ කම්පැනි හකුළුවන්න ඕන. කම්පැනි හකුළුනට මොකද වෙන්නේ? රස්සාවල් නැති වෙනවා. එතකොට මේ වට දෙන උත්තරේ මොකද්ද? ඒ අයගේ පවුල් රකින්නේ කොහොමද? ඒ අයට ආදායම් මාර්ග කොහොමද? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන අනිත් පැත්තෙන් මේ කෝපරේට් ටැක්ස් එක උඩින් 30යි 8න් 30යි. කොහොමද කම්පැනි දුවන්නේ? එතකොට මේ කම්පැනි ටික වටවලද දුවන්නේ? එතකොට මේ රැකියා නැති වෙනට වග කියන්නේ කවුද? ඒ වගේම අපි කියන්න කැමති අගමැතිතුමා අවධානය යොමු කරන්න. මොකද හේතුව BOA සමාගම් වලට බර දාන්න කියලා මම කියන්නේ. හැබැයි දේශීය සමාගම් ඔක්කොම මේසා විශාල බදු ගෙවද්දී යම් කෙටි කාලයකට හරි මේ BOA සමාගම් වලට ලැබිලා තියෙන වරප්‍රසාද වලින් පොඩි කොටසක් හරි රජයට ප්‍රදානය කරන්න කියන්න. එතකොට අපි මේ හොයන්න ඕන මේ සමාගම් සමහර සමාගම් තියෙනවා පටන් අත්තු දා ඉඳලා අද වෙනකන් ලංකා ආණ්ඩුවට සතභාග ගෙවලා නැහැ. ඉතින් මේ අමාරු වෙලාවේ ජනතාව බඩගිනින් ඉන්නෝ දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ මිනිස්සුගේ මේ ජීවිත වෙන අමාරුයි. ඒ වගේම කොහොම ලංකාවේ පුද්ගලික ව්‍යවසායකයන් කඩාවැටෙනවා රැකියා නැති වෙනවා ඒ වගේ වෙලාවක එවැනි සමාගම් වලිනොත් తాවකාලිකව
මතුමා විනාඩි දෙකක කාලයක්
තියෙනවා తాවකාලිකව යම්කිසි ගෙවීමක් ලබා ගැනීමට කටයුතු කරන්න කියලා ඉවරලා අපි ඉල්ලා සිටින කැමති. ඒ නිසා අවසාන වශයෙන් කියන්න ඕන දැන් මේ චන්දර බය කවුද? බයියෝ වයයි ජන්දෙට. මොකද හොරකම් කරලා තියෙන හින්දා. තොයිය වයයි බයියන්ව රැකලා තියෙන හින්දා. ඊළඟට කයියොත් බයයි. මොකද ඒගොල්ලෝ වැඩේ බාරගත්තාම මේක කරන්න බැරි හින්දා. ඒ නිසා තොයියයි බයියෝ කයියෝ තමයි බය. අපි බය නැහැ. දැන් බඩු මිල අඩු වුණා කියලා බොරුවට කයිය ගැහුවට චන්දර බයයි. මොකද පෙට්‍රල් ලීටරේ 123ට බහැලා නැහැ. පරිප්පු කිලෝ රුපියල් 100ට බහැලා නැහැ. සීනි රුපියල් 70ට බහැලා නැහැ. මේ කරන්ට් බිල රුපියල් 1000කට අඩු වෙලා නැහැ. දැන් කරන්ට් බිල වැඩි වෙච්ච වැඩිවිල්ලට ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මොන කිසියම් වූ ගෙදරක එක බල්බයක්වත් මුළු මාසෙම නොදැම්මත් රුපියල් 670ක් ගෙවන්න ඕන. මේ හෙන ගහන ගහILLන්න ගහලා තියන්නේ. මොකද හේතුව ජනාධිපතිතුමාට මේක තේරෙන්නේ නැහැ. එයාට උදේට දවල්ට එයාට ජනතාවගේ බදු මුදල් කනවා. නේ එයාගේ යාළුවෝ ඇවිල්ලා කෝපි කෙනක් දෙනවා චීස් කෙනක් දෙනවා ඔක්කොම කරනවා. දැන් පෝට්ටුවේ කට්ටිය සෙට්ලා ඉන්නෝ ඒගොල්ලන්ගේ බේරිල්ලාවට. හරිද? එතකොට එයාට මේක තේරෙන්නේ නැහැ. දැන් මේ කොළඹ නගරයේ ඉන්න ජනතාවට මේකනේ කරේ 94 ඉඳන් හැමදාම එයා කියනවා මම තමයි මැදකොළඹ සංවිධායක මම බලා ගන්නම් කියලා ඉවරලා කැන්වසින් යන්නයි මේ රැස්වීම වලට යන්නයි කාර්යාල දාන්නයි කොළඹ නගර ජනතාව පාවිච්චි කරා හැබැයි අගමැති වෙලා ජනාධිපති වෙලා කවදාවත් කොළඹ නගර එක ගයක් හදුවද එක ඉස්කෝලයක් හදුවද ඒ නිසා එතුමාට රීරි මාංශ උරාගෙන බීලා හරි රබර් නහර තියන්නේ අගමැතිතුමා ජනාධිපතිතුමාට තියෙන රබර් නහර ලේ නෙමෙයි දුවන්නේ වෙනේව දුවන්නේ ඒ නිසා එතුමාගේ අභිප්‍රාය මේ රටේ ජනතාව සතුට කිරීම නෙමෙයි එතුමාගේ කුරුදුවත්ත කෝපිකල්ලිය සතුට කිරීම සහ එතුමා බලයට ගෙන ආපු පොට්ටුවේ හොරුරන් ආරක්ෂා කිරීම ඒ නිසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉවර කරනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුර ගන්න උත්සාහ කරුවොත් ජනාධිපතිතුමාට අපි පැහැදිලිව කියනවා අපි එනවා 20 වෙනිදා අපි එන්න හදනකොට මිනිහා පැනලා ගියා අගමැතිතුමත් ගියා කැබිනට් මණ්ඩලයත් ගියා නුවරට කැබිනට් රැස්වීම නුවර තිබ්බා අපි හැබැයි එදා පොඩි ටෙස්ට් එකක් විතරයි දැම්මේ ඒ නිසා අධිකරණයට බලපෑම් කරන්න ආවොත් අධිකරණයට බලපෑම් කරන්න ආවොත් අපි එකඟ නැහැ ගෙවල් කින තියෙන ඒවට මේ බස් කින තියෙන අපි එකඟ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රාමු ඇතුළත ජනාධිපතිවයි ආණ්ඩුවයි ගෙදර යවන්න උපරිම ක්‍රියාපිලිවත කරලා ඒක දෙකෙන්යක් ඉවර කරගන්නවාමයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕන
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාට ඔව් දලවත මන්ත්‍රීතුමා
සභාපතිතුමා මේ සභාවේ විනාඩි 30ක් විතර අරගෙන මම ඉදිරිපත් කරපු කාරණයක් ගැන කතා කරා මට විනාඩි 3ක් මම ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන්
කාලය සම්බන්ධ ප්‍රශ්නක් තියෙනවා
ගරු සභාපතිතුමනි we must understand I made a privilege I raise a privilege issue regarding whatever the issue I can be raised inside the parliament and at the same time outside the parliament I am not worry about whatever the statement I am making inside this house I have no issue making those points outside the parliament first of all I must say that and also this is a issue which we all will face in future vipakshaye in other vipaksha nayakathuma me rate nayaka wenna puluwa එතකොට ඔබතුමා මෙතනට ආවත් අපි අද රට පාලනය කරන අපි විපක්ෂණය යන්නත් පුළුවන්. හැබැයි this house is prior to the other organs. We know there is power of separation among three organs: executive, judiciary and parliament. මම විශ්වාස කරනවා මගේ නීතිමය දැනුම සහ මම දන්න කාරණා එක්ක මම කියලා තියෙන කාරණා එක්ක මම විශ්වාස කරනවා මේ අවස්ථාවේ මේ නඩු තීන්දුව තුල එක් නඩු තීන්දුවක් ආකාරයට දීලා එකම ශ්‍රේෂ්ඨාධිකරණය තුල මේ නඩු තීන්දුව තුල මේ අන්තර් අතුරු නියෝගය තුළ නඩු තීන්දුවනේ අතුරු නියෝගය තුළ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට යම් හානියක් වෙනවා කියලා. මොකද ඒතුව ඕනම කෙනෙකුට ඊළඟ අවධියේදී බජට් එකක් සම්බන්ධයෙන් ගිහිල්ලා බජට් එකේ කාරණා සම්බන්ධයෙන් ගිහිල්ලා අධිකරණය මුදල් ගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මට තියෙන කාරණේ සම්බන්ධයෙන් තමයි මම මේ පාර්ලිමේන්තුවේම වරප්‍රසාද
අඩ
සම්බන්ධයෙන් මා දාල මේ වරප්‍රසාද ප්‍රශ්නේ ගොඩ නැගුවේ. ඉතින් මේ කාරණේ සම්බන්ධයෙන් බොහෝ වෘත්තීමේ වශයෙන් අපි වරප්‍රසාද කමිටුව තුල අපිට සාකච්ඡා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා තමයි මම සීමිත කරුණු දැක්වීමක් දක්වන්නේ. ඒ නිසා මටත් මේ කරුණු දැක්වීම තුල මොකද අධිකරණය කියන කාර්ය සම්බන්ධයෙන් අපි ඒක බොහොම සංවේදීව කටයුතු කරන්න ඕනේ. ඒකට ඒක විවේචනය කරන්න කාරණයට එහාට ගිහිල්ලා බොහොම සාධාරණ විවේචනයක් කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් කරුණු දැක්වීමක් තමයි කරේ. ඒක උදේ දේශපාලනය කරගන්න එපා. මෙය අපි කිසිම වෙලාවක මම පුද්ගලිකව මේ ඡන්දේ වෙලාවට ප්‍රවැත්වීම සම්බන්ධයෙන් පෙනී ඉන්න කෙනෙක් කියන කාර්යය පැහැදිලිව
කරනවා. හරි බොහොම ස්තුතියි. ඊළඟට ගරු රෝහිත අබේගුණවර්ධන මන්තුමා කතා කරා.
බොහොම ස්තුතියි මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. අද දවසේදී විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද සභාව කල්තබන අවස්ථාවේ විවාදය සම්බන්ධයෙන් කාරණා හතරක් මේ සම්බන්ධයෙන් ගොනු කරලා තිනවා ගරු මන්ත්‍රීතුම. එකක් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ අවස්ථාව අවහිර කරමින් පළාත් පාලම ඇතිවන කල් දැමීම කියන සම්බන්ධයෙන්ුත් අනිත් පැත්තෙන් විදුලු කප්පාදුව එක්කම විදුලු බිල ඉහළ යෑම වෘත්තිකයන් මත අසාධාරණ බදු ප්‍රතිපත්තිය දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මේ කියන කාරණා සම්බන්ධයෙන් අද මේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළේ අපේ මිත්‍ර අපේ මද්දුම් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා. එතුමා මේක ඉදිරිපත් කරද්දී එතුමාගේ කාරණාවලදී ගරු මන්ත්‍රීතුමනි එතුමාගේ කතාවේ එක තැනක කියවෙනවා මේ ජනාධිපතිවරයාත් මේ අගමැතිවරයාත් මේ කැබිනට් මණ්ඩලයත් නීත්‍යානුකූලව පත්වෙච්ච අය නෙවෙයි. මේ අයව ජනතාව එළවලා ජනතාව එළෙව්වට පස්සේ ප්‍රතික්ෂේප කළ අය තමයි මේ පත්වෙලා තියෙන්නේ කියලා. මගේ ජ්‍යෙෂ්ඨ ගරු මන්ත්‍රීතුමාට මම නගන ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමනි, බොහොම නිහතමානීව එතුමා කියනවනම් රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත්වෙලා තියෙන නීත්‍යානුකූල නෙවෙයි කියලා. දිනේෂ් ගුණවර්ධන
මං
කිව්වේ මගේ හිතවත් මිත්‍ර මන්ත්‍රීතුමා එතුමා පත් වෙලා තියෙන ජනතා ඡන්දයෙන් නෙවෙයි කියන එක මං කිව්වේ.
ආ කියන විදිහට දිනේෂ් ගුණවර්ධන ගරු අග්‍රාමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලය එසේ නෙවෙයි නම් ව්‍යවස්ථානුකූලව ගරු මන්ත්‍රීතුමනි මේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක් ඉවත් වුණාට පස්සේ මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන්ට තමයි අයිතිය තියෙන්නේ ජනාධිපතිවරයා තෝරා ගැනීම. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමත් ගරු කරන මමත් ගරු කරන මේ ව්‍යවස්ථාව අනුව. අතර මගේ ඊළඟ ප්‍රශ්නය මොකද්ද ගරු මන්ත්‍රීතුමනි? එදා ජනාධිපතිවරයෙක් තෝරගන්නකොට අපේක්ෂකව 3 දෙනෙක් නාම යෝජනා දුන්නා. එක අපේක්ෂකෙක් රයිල් වික්‍රමසිංහ මැතිතුමා, දල සලහප්පෙරුම් මැතිතුමා, අනුරු කුමාර දිසානායක මැතිතුමා. එතකොට එදා ඒ ව්‍යවස්ථානුකූලව රයිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජය වෙලා දල සලහප්පෙරුම් මැතිතුමා ජනාධිපති වුණා නම් අගමැති වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. හරිද ගරු මන්ත්‍රීතුමනි? එහෙමනම් ජනාධිපති වෙනවා දල සලහප්පෙරුම, අගමැති වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතකොට එහෙම ආවනම් මොකද කියන්නේ? ඒක නීත්‍යානුකූලයි, මේක නීත්‍යානුකූල නොවේ. කන්නේ දුනවනම තලගෝයා කබරගෝයා මාරු කරගන්න. මේ දේශපාලන ප්‍රතිපත්තියෙන් අපි දැන් ඈත් වෙන්න ඕන කාලේ ඇවිල්ලා. අර මන්ත්‍රීතුමනි, මේ තත්වයට අපි කල්පනා කරොත් පළාත් පාලන මැතිවරණේ අපි බොහොම පැහැදිලිව කියනවා, අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂ නායකයා මෙතන ඉන්නවා, පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. අද අපිට බොහොම නිර්ලෝභීව කියන්න පුළුවන් අපි ඡන්ද කල් දාපු අය නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්ද වේලස්සනින් තියලා පරදිච්ච කෙනෙක්. ඡන්ද කල් දාලා නෙමෙයි, ඡන්දෙට ඉස්සෙල්ලා අපි ඡන්දෙ දිව්වා. ඔබතුමාගේ කාලේ හැම ඡන්දයක්ම නියමිත වෙලාවට දිව්වා. උතුරු නැගෙනහිර පළාත් පාලන ඡන්දෙ තියලා අපි දන්නවා අපි පරදිනවා කියලා. හැබැයි අපි උතුරු නැගෙනහිර එදා ඡන්දෙ දිව්වා. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය. ජයග්‍රහණය කරන එක පරාජය කරන එක ජනතාවගේ දින්දුවක්. හැබැයි ජනතාවගේ බලාපොරොත්තුව නියමිත වෙලාවට ඡන්දෙ තියන්න නම් ඒක තිය යුතුයි. අපිත් කියනවා, අපි කියන්නේ මේ ඡන්දෙ තියන්න. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි, මේ වන විට මැතිවරණ කොමිසම අප්‍රේල් මාසේ 25 වෙනිදාට පළාත් පාලන ඡන්දෙ තියන්න දින නියම කරලා තියෙනවා. එතකොට දැන් තමුන්නාන්සලා අපි පක්ෂ හැටියට නාම යෝජනා බාර දීලා තිනු. අපි දැන් මේ මැතිවරණය සඳහා සූදානම් වෙනවා. මේ මැතිවරණයට අපි අවශ්‍ය වටපිටාව අපි හදා ගන්න වෙනවා. අපි හැම කෙනෙක්ගේම පක්ෂයක තියෙන අනන්‍යතාවයේ මත ඒක හදා ගන්න වෙනවා. හැබැයි ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමාටත් මම සිහිපත් කරනවා. මොකද හේතුව යම් යම් වෙලාවට දේශපාලනේ අපි මේ කාලවකවානු දිහා බලනකොට අපි පෞගිය ඉතිහාසයේදී අපි යම් යම් කරපු දේවල් දිහා බලනකොට යම් වැරදි කළා තියෙනවා, ඒක නිවැරදි කර ගන්න ඕන. මට මතකයි ගරු විපක්ෂ නායකතුමනි, 2015 ආපු ආණ්ඩුව ජනමාරි 8 වෙනිදා ගත්තු ආණ්ඩුව, එදා ඔබතුමාලා 2017 9 වෙනි මාසේ 21 වෙනිදා ගරු මන්ත්‍රීතුමනි, 9 වෙනි මාසේ 21 2017 සැප්තැම්බර් 21 මේ පාර්ලිමේන්තුව තුල එදා අපි විපක්ෂේ වාඩිගෙන ඉන්නේ, ඔබතුමාලා මේ ආණ්ඩුවේ වාඩිගෙන ඉන්නේ. ඒතර එදා පළාත් සභා ඡන්දය වෙනුවෙන් සංශෝධනයක් ගෙනාවා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. පළාත් සභාවට සංශෝධනයක් ගෙනල්ලා රාත්‍රී 8:09 වෙනකම් මේ පාර්ලිමේන්තුව දීර්ඝ කළා. රාත්‍රී 8:09 වෙනකම් පාර්ලිමේන්තුව දීර්ඝ කළා. 3 දෙනෙක් ඡන්දයක් ගත්තා පළාත් සභා ඡන්දෙට. සංශෝධනයක් ගෙනල්ලා ගරු මන්ත්‍රීතුමනි, මොකද තත්ත්වය? අද වෙනතුරු ඡන්දෙ නැහැ. අද වෙනතුරු පළාත් සභාව තියෙනවා, පළාත් සභාවට ඡන්දයක් නැහැ. පලාස්සභාවේ නියෝජනයක් නැහැ, පලාස්සභා මන්ත්‍රීවරයෙක් නැහැ, ඒ ප්‍රදේශවල මහජන නියෝජිතයෙක් නැහැ. ජනතාවට ගිහිල්ලා ප්‍රශ්නයක් කියන්න. පලාස්සභා ටික තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. ඒතොර ඒ එදා ආණ්ඩුවක් හැටියට හමුන්නාසලා නියෝජනය කරපු ආණ්ඩුවේ ඒ සිදු වෙච්ච දේ. එදා පළාත් පාලන ආයතන ඡන්දය ගන්න අවුරුදු 3ක් කල් ගියා අපිට. 2018 පෙබරවාරි 10 වෙනිදා වෙනකන්. 2018 පෙබරවාරි 10 වෙනිදා වෙනකන් අපි විපක්ෂයේ ඉඳගෙන පළාත් පාලන ඡන්දය ඉල්ලුවා. හැබැයි එදා ඡන්දය ඉල්ලනකොට ගරු මන්ත්‍රීතුමනි රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රටේ මිනිස්සුන්ව බය කරලා ගිනි තියලා මිනිස්සුන්ව මරලා ඒ වගේ තත්වයක් තිබුණෙත් නැහැ ගරු විපක්ෂ නායකතුමනි. එදා තිබුණේ නැහැ. රට සාමකාමී, රටේ ආර්ථිකය හොඳයි, ඡන්ද දියන්න තිබුණා. නමුත් ඡන්ද දීුවේ නැහැ. නමුත් අපි එදා ඡන්දේ ඉල්ලලා අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපි ඒ වෙනුවෙන් ඉල්ලීම් කරා ගරු මන්ත්‍රීතුමනි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ මම අහනවා, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ කරන තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා ගැනීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්ත ක්‍රියාමාර්ග වලිනුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන්ද කියන එක. දැන් එහෙමනම් අපිට තිබුණා වාසුදේව නානායක්කාර අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමත් ඉන්නවා. අපි එක කඳ උරක හිටියේ 2015 2019 අපි 2017 මැයි දින රැළිය තිබුණා ගෝල්පේස් පිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව අපි පක්ෂ සියල්ල එකතු වෙලා එදා තමයි ඓතිහාසිකවම ලංකාවේ වැඩිම ජනතාවක් කොළඹට ආපු දවස මුළු ගෝල්පේස් පිටියත් මුළු කොළඹම අංග සම්පූර්ණ සෙනගෙන් අපි වැහුණා. හැබැයි එදා අපි ගියාද ජනාධිපති ලේකම් කාර්යාලය වට කරන්න? එදා අපි ගියාද ජනාධිපතිව සිරිසේන ජනාධිපතිතුමාව එලවන්න ගියාද? අපි ගියාද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ගෙදරට ගිහිල්ලා එතුමාව එලවන්න ගියාද? අපි විපක්ෂ නායකතුමාලා ඇතුළු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ගේ ගෙවල් ගාවට ගිහිල්ලා ගිනි තියන්න ගියාද? පාරේ ගහලා මරන්න ගියාද? නෑ. මට තාම මතකයි ඒ රැස්වීම සංවිධානය කරපු කෙනෙක් ඇටියට අරලියගා මන්දිරයේ ළඟින් අපේ පෙළපාලිය ගෙන්නුවේ නෑ. අපි අරලියගා මන්දිර ළඟින් පෙළපාලිය ගෙන්නුවේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්ඩුව ඒ මැතිවරණේ කල් දානවට විරුද්ධව අපි කතයක් වැඩ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසයි, අවිහිංසාවාදී ලෙසයි. එහෙම නැතුව මිනි මරලා නෙවෙයි අපි ඡන්දේ ඉල්ලුවේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන, අපි ඡන්දෙට ලෑස්ති. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියටත් රජයක් කරත් අපි ලෑස්ති ඡන්දේ පවත්වන්න. හැබැයි ඡන්දේ පවත්වන කොට අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ඡන්දේ පාවිච්චි කරන පුරවැසියාට කාගේවත් බය කිරීම වලට, කාගේවත් දුරකතන ඇමතුම් වලට, කාගේවත් මරණ බයට බෑ ඒ ඡන්දේ තියෙන වාතාවරණය හදන්න. දැන් සමග ජනබල වේගයේ කෙනෙකුට කියනවා නම් කතා කල් ඉවර වෙලා තමුසලා මරණව රැස්වීම වලට ගියොත් කියලා, එතකොට සාධාරණ ඡන්දයක් තියන්න පුළුවන් වේද? තියන්න බෑ. ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණයට කියනවා නම් කියන්න පුළුවන්ද? තියන්න බෑ. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා අපි ඡන්දය පවත්වන්න, අපි ලෑස්ති ඡන්දයට. හැබැයි ඒ සුදුසු වාතාවරණය ගැන කතා කරන්න කියලා අපි ඉල්ලීමක් කියනවා. ඉතින් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ වන විට රටේ තත්ත්වය යහපත් තත්ත්වයට පත් වෙනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවයේ ඇති කරලා තියෙනවා අපේ රටට මේ තියෙන ආර්ථික තත්ත්වයෙන් උඩට එන්න යම් අවස්ථාවක් ලබා දීම සඳහා ඒ අනුමැතිය ලබා දීලා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සභාවේදී බොහොම පැහැදිලිව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශය කළා. ඒ කරපු ප්‍රකාශයත් එක්කම අපිට පේනවා අද දවස වෙනකොට ඩොලරය රුපියලට සාපේක්ෂව ඉතාම හොඳ ස්ථාවර තැනකට ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා තවත් ඩොලරය රුපියලේ අගේ වැඩි වෙලා අද රුපියල් 218 දක්වා වගේ ප්‍රමාණයකට ඩොලරය ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ආනයන කරන භාණ්ඩවලට හොඳ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර මේ අඩුවීම තුල ගරු මන්ත්‍රීතුමනි අපිට පේනවා අද දවස වෙනකොට ගරු මන්ත්‍රීතුමනි අද දවස දිහා බැලුවම අද මාධ්‍ය වාර්තා කරනවා සීනි කිලෝ එකක් රුපියල් 220 ඉඳන් රුපියල් 195ට අඩු වෙලා තියෙනවා. පරිප්පු කිලෝ එකක් රුපියල් 360 තීච් එක 325 දක්වා අඩු වෙලා තියෙනවා. අල කිලෝ එකක් රුපියල් 350 ඉඳන් රුපියල් 130ට අඩු වෙලා තියෙනවා. ලොකු ලුණු රුපියල් 210 ඉඳන් රුපියල් 95ට අඩු වෙලා තියෙනවා. හැබැයි මේ සියල්ල අඩු වෙලා තිනකොට අපිට පේනවා නොයෙකුත් විදිහේ මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේ ඩොලර් එක පහත වැටෙන්නේ රුපියල ඉහළ යන්නේ මේක මේ මාධ්‍ය සම්දර්ශනයක් බඩු මිල අඩු වෙන්නේ මාධ්‍ය සම්දර්ශනයක් මේක මේ මාධ්‍ය සම්දර්ශනයකට කරන දේවල් කිය. දෙවි හාමුදුරනේ පුදුම වැඩක් නේ. යම් විදිහේ රුපියල ශක්තිමත් වුණත් හොඳ නැහැ. ඩොලර් එක අඩු වුණත් හොඳ නැහැ. වැඩි වුණාට පස්සේ කියනවා මේගොල්ලන්ට ආර්ථිකය කළමනාකරණයක් කරන්න බෑ කියලා. මේගොල්ලන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියනවා. දෙවි හාමුදුරනේ අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියන එක. කරුණාකරලා අපිට කියන්න මේකට දෙන විසඳුම මොකද්ද කියන එක. මම අද විපක්ෂ නායකතුමා ඉන්නවා. මං සතුටුයි හිටියනම් අනුර කුමාර දිසානායක මැතිතුමා හිටියනම් මම සතුටුයි. මේ දෙපළගෙන් අහන්න. මේ දෙපළගෙන් අහන්න. මෙතුමන්ලා දැන් මේ කරන විවේචනත් එක්ක ආණ්ඩුවක් ඇටියට මේ අභියෝගාත්මක වෙලාවේ මේ කරන විවේචනත් එක්ක අද එතුමන්ලම ඉදිරිපත් කරලා තියෙන සභාව කල් දබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන කාරණා හතර එක්කම කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ? අපි අහනවා විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය ජනතා යුක්තිබරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගෙන් මේ දවස් දෙකේ විවාදයේ ඇතුලේ ඔබතුමන්ලා දෙපළ රටේ ජනතාවට සහ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න. අපි කරපු ඉතිහාසය කරපු වැරදි ගැන කීකේ ඉන්නවට වැඩිය අනාගත සුබවාදී පණිවිඩයක් දෙන්න. ඔබතුමන්ලා කෙරෙහි මේ රටේ ජනතාව විශ්වාසයක් තියලා තියෙනවා නම් ඒ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ ඡන්දයකින්. ඒ ඡන්දය ගන්න නම් ඒ ඡන්දයට ඇත්ත ඇතිසැටියෙන් කියන්න. හැබැයි කරන ක්‍රමවේදයත් අපිට කියන්න. අපි අහනවා මේ කියන නායකයන්ට පුළුවන්කම තියනවාද විදුලි බිල අඩු කරන්න? මේ දැන්ට තියෙන විදුලි බිල විදුලි ඒකකවලට හදලා තියෙන ගණන් මිනුම් අනුව මේ රටේ ජීවත් වෙන ජනතාවගේ විදුලිය අඩු කරන්න පුළුවන්. විදුලි බිල අඩු කරන්න පුළුවන් කියන්න කරුණාකරලා පුළුවන් කරන විදිය කියන්න. තෙල් මිල අඩු කරන්න පුළුවන්ද? ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් මේවා මිල අඩු කරන්න පුළුවන්ද? කොහොමද කරන්නේ? කොච්චරකින් මිල අඩු කරනවා? භාණ්ඩවල මිල අඩු කරන්න පුළුවන් ද? අත්‍යවශ්‍ය භාණ්ඩවල පාන් ගෙඩියේ ඉඳන් හාල් කිලෝවේ ඉඳන් අත්‍යවශ්‍ය භාණ්ඩ සියලුම දේවල් වල මිල අඩු කරනවා නම් කොහොමද මිල අඩු කරන්නේ කියලා බොහොම පැහැදිලිව අපිට කියන්න. ගෑස් වල මිල අඩු කරනවා නම් ඒක කියන්න අපිට. අර කිව්වා වගේ එතුමන්ලගේ යෝජනා ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමාගේ වගේ බෙහෙත් අඩු හිඟයක් තියෙනවා. ඔව්. කොහොමද මේ සියලුම රාජ්‍ය රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම රෝහල් වලට කොහොමද බෙහෙත් ටික ලබා දෙන්නේ? ආදායම් බදු සහ වක්‍ර බදු උපයනයට විද බදු දැන් උපයනයට විට බදු ලබා ගැනීම සම්බන්ධයෙන් එතුමන්ලා අද ඉදිරිපත් කළා දිනවා. ඔව්, අපි ආණ්ඩුවක් ආපු ගමන් උපයනයට බද්ද අපි සම්පූර්ණයෙන්ම අහේසි කරනවා. අපි වක්‍ර බදු ගන්නේ නැහැ. ආදායම් බදුත් අපි යම් විදියක වෙනසක් කරනවා. මෙන්න මේවා ටික කියන්න. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ දා පුජ්‍යලිකාංශේ පඩි වැඩි කිරීමක් කරනවාද? ඒ වගේම සංවර්ධනය මාර්ග සෞඛ්‍ය අධ්‍යාපනය දරිදල පාසුකම් මේවට සහන ලබා දෙනවද? මේ සියල්ලම අපි කරනවා. ජනතාවට බරක් දෙන්නෙත් නැතුව අපි මේ සියල්ලම කරනවා. වෘත්තීය සමිතිවල රාජ්‍ය ආයතන ඇතුළු පෞද්ගලිකාංශවල වෘත්තීය සමිතිවල වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඒ රජයේ පෙනී ඉන්නවද? උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවද? මෙන්න මේ කාරණා ටික පැහැදිලි කරලා දෙන්න ගරු මන්ත්‍රීතුමනි. මේ කාරණා ටික පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අන්න එහෙම කරොත් මේ කාරණා ටිකට පිළිතුරු දෙන ගමන් මේවා කරනවා කරන ක්‍රමවේදය කියලා කිව්වොත් මේ පැත්තේ ඉන්න රෝහිත අභයගුණවර්ධනටත් පුළුවන් වෙයි මේක සුබවාදී නම් මේක හොඳ වැඩක් නම් මේක රට වෙනුවෙන් නම් කරන්න යන්නේ ඒක ක්‍රියාත්මක කරනවා නම් අපිට පුළුවන් අත උස්සන්න ඕ හොඳ වැඩක් කරනවා. නායකයා කවුරුණත් කමන්නේ වැඩේ හොඳයි නම්. හැබැයි අර කටින් බතලින් දාන්න බැරි වෙයි. එම නැත්නම් ජනතාව මුලාවට අන්දන්න පුළුවන් නම් බැරි වෙයි. කරන්න පුළුවන් දේ කරන්න කිලුවන් නම් කියන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේ විවාදය තුල. මේ විවාදය තුල ගරු මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව ඇතුලේ දිගින් දිගටම කතා කරන දෙයක් තමයි අවුරුදු 75 වසරක සාපය. ගරු මන්ත්‍රීතුමනි මේක දැන් දිගින් දිගටම මේක කතා කරානවා විතරක් නෙවෙයි මේ ටෙලිනාට්‍යයක් බලන්නකෝ. දැන් ටෙලිනාට්‍යයක් බලන ටෙලිනාට්‍යයේ මොකද කියන්නේ?
ඒකේ ඉන්න නළුවයි නිලියෝ ඔක්කොම කියනවා මේ 75ක වසරක සාපේනේ මේ දේශපාලඥයෝ ඔක්කොම හොරා කාලානේ මේ රට මේගොල්ලෝ කාලා විනාශ කරලානේ තියෙන්නේ මේ කියනවා දැන් මේකට මොකද්ද අපි දෙන්න ඕන පිළිතුර මේකට සංඛ්‍යාලේඛන දත්ත ලේඛන අනුව අපි දෙන්න ඕන ගරු මන්ත්‍රීතුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන තරුණ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරයෙක් හැටියට ගරු මන්ත්‍රීතුමනි මේ මහා බැංකු වාර්තාවක් අනුව 1948 අපේ රටේ නිවාස සංඛ්‍යාව 1948 නිවාස සංඛ්‍යාව 115යි ගරු මන්ත්‍රීතුමනි අද වෙනකොට අපේ රටේ 2013 වෙනකොට අපේ රටේ නිවාස සංඛ්‍යාව 152යි ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩු කරලා තිනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරලා තිනවා ශ්‍රී ලංකා පොජන පෙරමුණ අපි ආණ්ඩු කරලා තිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සම්දාන ආණ්ඩු කරලා තිනවා මේ දෙකොල්ලම ආණ්ඩු කරලා තිනවා මේ ආණ්ඩු කාලවල යම් යම් නායකයන්ට සේවයක් කරලා තිනවා මේ 74 සාපේ ගැන කතා කරන්න හින්දා එතකොට මේ කාලය තුල මේ සිදුවලා තියෙන වෙනස්කම් ටික අපි කියන්නේ එතකොට සාපයක් නම් කොහමද නිවාස සංඛ්‍යාව 50,52ක් වෙන්නේ ඊළඟට 2948 පිරිසිදු පානීය ජලපහසුකම් 0යි ගරු මන්ත්‍රීතුමනි 0 එතකොට නල ජලපහසුකම් 0යි 2013 වෙනකොට 2013 වෙනකොට ගරු මන්ත්‍රීතුමනි 93.2 පිරිසිදු පානීය ජලපහසුකම් ලබා දීම රටේ ජනතාව වෙනුවෙන් නල ජලපහසුකම් 53.1 2003 වර්ෂයේට මහා බැංකු වාර්තාව අනුව ගරු මන්ත්‍රීතුමනි ඊළඟට රෝහල් සංඛ්‍යාව 2020-21 මහා බැංකු වාර්තාව අනුව 1948 රෝහල් 247යි පහසුකම් වැඩිපුර නැහැ ඔබතුමා ඉන්න දිස්ත්‍රික්කෙත් රෝහල් 247යි සමස්ත රටේ ජනතාවට තිබුණේ අද රෝහල් 618යි සම්පූර්ණ පහසුකම් සහිත රෝහල් 618යි රාජ්‍ය නිදහස් සෞඛ්‍ය සේවයක් තුල අඳන් සංඛ්‍යාව 18948යි 1948 අද වෙනකොට 78228ක් රෝහල් වල අඳන් තිනවා ගරු මන්ත්‍රීතුමනි වෛද්‍යවරු 701යි 1948 අද වෛද්‍යවරු 19615යි එදා හෙදියන් 907යි මුළු ලංකාවේම නර්ස්නෝල්ල 907යි අද වෙනකොට 38743යි 20යි 20ට 38743ක් අද ඉන්නවා හෙදියන් සෞඛ්‍ය සේවයේ ඒ වගේම බැංකු පද්ධතිය ගත්තොත් බැංකු සියලුම බැංකු අද එදා බැංකු නැහැ නමුත් අද දේශීය බැංකු විදේශීය ඔක්කොම 2854ක් තියෙනවා එතකොට අධ්‍යාපනය ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි රජයේ පාසල් එදා 3091යි ගරු මන්ත්‍රීතුමනි 3091යි අද රජයේ පාසල් 10151යි එතකොට ගුරුවරුන් 32000යි අද ගුරුවරුන් 264781යි දැන් බලන්න කොයි රජයේ හෝ මේවා කරලා තිනවා එතකොට ඒ ගුරුවරුම පාරට එන එක තමන්ගේ ඉල්ලීම් ඉල්ලන එක සාධාරණයි ඔය සමාල්ලාවට උපේන විට බද්දට අපේ රජයේ කාලේ අපි මේ පහුගිය කාලේ අපි පඩි වැඩි කරා ගුරුවරුන්ගේ එතකොට මේ රුපියල් ලක්ෂයට වඩා පඩි වැඩි වුණා වැඩි කරත් අපි වැඩි කරයි කියලා ඒකට බද්ද එකතු කරාට පස්සේ බැනුම් අහන්නෙත් අපි එම වෙලා තියෙනවා මේ 75 සාපේ ගැන තමයි පිළිතුරු දෙන්නේ ගරු මන්ත්‍රීතුමනි එතකොට ශිෂ්‍ය සංඛ්‍යාව ඒ වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය සංඛ්‍යාව එදා 1611යි ගරු මන්ත්‍රීතුමනි නමුත් අද 106304යි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රවාහණය විදුලි බල ශක්තිය ඒ වගේම එදා ගරු මන්ත්‍රීතුමනි මේ අපේ තිබුණ ගම්වල මේ වරිච්චි සහ මැටි බිත්ති ගහපු මැටි බිත්ති තිබිච්ච ගෙවල් තිබුණා ඒක 59.5යි 1953 2003 වෙනකොට මේක 112.5ට ආවා ඒ වගේම පොල්ලතු සෙවලි කරපු ගෙවල් 56.7ක් තිබුණා රටේ 156.7ක් අද 105.6යි 2003 අද වෙනකොට මම හිතන්නේ කිසිම තැනක කිසිම දැනක පොල්ලතු සෙවලි කරපු ගයක් හොයන්න නෑ. මේ මම කිව්වේ ගරු මන්ත්‍රීතුමනි, මේ සාපය ගැන කතා කරන අයට මේ ගැන පොඩ්ඩක් මේවා කරන්න කියලා එක. අපි දන්නවා අද ජංගම දුරකථන තියෙනවා 43.6% ජංගම දුරකථන පාවිච්චි කරනවා. මම මේක සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමනි. හැබැයි ඒ කාලය තුල ගරු මන්ත්‍රීතුමනි ඒක සිද්ධ වෙන ගමන් මම මතක් කරන්න වෙනවා ඒ කාලය තුල තව සිදු වෙච්ච දේවල් තිබුණා. දැන් මේ කිව්වේ මම මේ ආණ්ඩු දෙගොල්ලොම කරපු දේවල් වල අවුරුදු 75ක සාපේ නම් කොහොමද මේ විදිහට දිනුනු වෙලා තියෙන්නේ? මේ විදිහට දිනුනු වෙන්න විදියක් නෑ එනං. එනං අර තීච්ච විදියටම ඒවා බොහොම අඩු මට්ටමක තියෙන්න ඕන. පානීය ජලය නෑ, මාර්ග පද්ධතිය නෑ, සෞඛ්‍ය සේවය නෑ, අධ්‍යාපනය නෑ, සන්නිවේදනය නෑ. මේ සියල්ලම නැති වෙන්න ඕන. නෑ හදලා තිනවා. සංඛ්‍යා ලේඛන 90 හදලා තිනවා. හැබැයි මේ හදන කාලය තුල 48 ඉඳන් ගරු මන්ත්‍රීතුමනි අපි මේ 20 එනකන් අපේ රටේ තිබුණා නොයෙකුත් දේවල්. අපේ රටේ තිබුණා යුද්ධයක් තිබුණා. එල්ටීටී ත්‍රස්තවාදී අවුරුදු 30ක් තිබුණා. ඒකෙන් අපේ රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑවා. ඒ වගේම අපි අරගෙන බැලුවොත් මේ කාලය තුල 1971 සහ 1988-89 විපක්ෂ නායකතුමා මේක හොඳට අහගන්න. 88-89 කාල වකවානුව තුල ලංගම බස් රථ 553ක් ගිනි තියෙනවා. රජයේ වාහන 113යි, තේකම්මල් 73යි, වීමෝල් 18යි, වතු බංගලා 38යි, තපල් කාන්තෝරු 18යි, දුරකථන රෑන් 84යි විනාශ කිරීම, දීපෝ 15යි, දුම්රිය මාර්ග 12යි, පරිවිඩුර මධ්‍යස්ථාන 12යි, පෞද්ගලික වාහන 29යි, ගොවි මධ්‍යස්ථාන 4යි, දුම්රිය 16යි, ලංගම වැඩපොළවල් 1යි. මේ කාලය තුලම මේ 75 සාපේ කියලා කිව්වම කරපු දේවල් සහ විනාශ කරපු දේවල් ගැන ඉතිහාසයට ගියා බැලුවම හොයාගන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමනි. අපි දන්නවා හුඟක් අය කැමති මේ ප්‍රදණ්ඩත්වයට, ඒ වගේම ලේ වලට ලේ සුවඳ දකින්න ඉතිහාසයක් තියෙනවා. එහෙම මේ ඉතිහාසය දැන් අද තරුණ පරම්පරාව හුඟක් අය දන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. එයා දන්නේ නැහැ. එයා දන්නේ කියනවා නෑ හොඳයි අපි මේ අලුත් වෙනසකට යන්න ඕන. අපි වෙනස ගැන කියන්න ඕන. මොකද්ද මේ වෙනස කියන එක? ගරු මන්ත්‍රීතුමනි, මගේ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කය. මගේ කළුතර දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වැඩිම ක්‍රියාකාරීන් සහ ප්‍රබල නායකයෝ ඉන්න දිස්ත්‍රික්කයක් මේ දිස්ත්‍රික්කය. ඒතර මේ දිස්ත්‍රික්කයේ ඇතුලේ එදා මම ජීවත් වෙච්ච පයාගල කියන ගමේ සිදුවෙච්ච සිදුවීම් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා ඉන්ද්‍රපාල අබේවීර කියන්නේ සුමিত্রා ප්‍රියංගනී අබේවීර කියන නියෝජ්‍ය අමාත්‍යතුමගේ තාත්තා. එතකොට එතුමා එදා 1989 ජනවාරි 10 වෙනිදා, මෙයාද ඡන්දය ගැන කතා කරනකොට මේවා කියන්න ඕන, 1900 ඔය කිරියල්ල මන්ත්‍රීතුමායම දන්නවා ඉන්ද්‍රපාල අබේවීර මැතිතුමා. ඔබතුමා දන්නවා ඔබතුමාත් කළුතර දිස්ත්‍රික්කයේ, ඔබතුමා මේ ඒ දිස්ත්‍රික්කයේ හිටපු කෙනෙක් නෝ ඡන්දෙ ඉල්ලුවේ නෑ. ඔබතුමා හිටපු කෙනෙක්ට දන්නව ඉන්ද්‍රපාල අබේවීර මැතිතුමා. එතන ඉන්ද්‍රපාල අබේවීර මැතිතුමා 1989 ජනවාරි 10 නාම යෝජනා බාර දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්. ඒක බාර දීලා එතුමා 6 වෙනිදා බාර දෙනවා. එතුමාව හරියටම එතුමාවයි විජේලාල් මෙන්ඩිස් ගුරුවරේ, විජේලාල් මෙන්ඩිස්ව ඉන්ද්‍රපාල අබේවීර මැතිතුමාව බාටින් කියන ඒ මහත්යව 3 දෙනාම වෙඩි තියලා මරනවා ජනතා යුක්ති පෙරමුණේ. මොකද හේතුව ගරු මන්ත්‍රීතුමනි? මොකද හේතුව මරන්න හේතුව? මේ වෙලාවේදී ජනතා විමුක්ති පෙරමුණෙන් එවනවා ලියුමක්. ඒ ලියුමේ ලියලා තියෙනවා මැතිවරණ ක්‍රියාකාරකම් කරන සියලු දෙනාට මරණය කියලා. මැතිවරණ ක්‍රියා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ මැතිවරණ ක්‍රියාකාරකම් කරනට මරණය කියලා ලියලා හැරියම ඉන්ද්‍රපාල අබේවීර මැතිතුමා ලියනවා මේක ව්‍යාජ ලියුමක්. තමන්ගේ පාක්ෂිකයට තමන්ගේ අනුගාමිකයන් ලියනවා මේක ව්‍යාජ ලියුමක්, මේකට බය වෙන්න එපා, ඔබ මැතිවරණ ව්‍යාපාරේ නියැලෙන්න කියලා. මොකද කරන්නේ මන්ත්‍රීතුමනි? ඒ 3 දෙනාම මරලා දානවා. මේ අද මැතිවරණේ ඉල්ලලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලලා පාරට එන අය. අද මැතිවරණේ ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ඕනේ කියලා පාරට ඇවිල්ලා කෑ ගන්න අයගේ ඉතිහාසයේ කෙරුවාව ගැන කියන්න. තව මගේ ගමේ ගරු මන්ත්‍රීතුමනි, මගේ ඉපදිච්ච ගමේ කුංචි කාලේ අපි දැක්ක දේවල්, DL විජේමාන්න මහත්මයා කියලා කෙනෙක් හිටියා. DL විජේමාන්න මහත්මයා ජයජයවර්ධන මහත්තුම ආර් ප්‍රේමදාස අගමැතිතුමා එක්ක ජනාධිපතිතුමත් එක්ක වැඩ කරපු කෙනෙක්.
මම තුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මට විනාඩි 30ක් තිබුණා ගරු මන්ත්‍රී.
තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව්. ඔබතුමා බැලුවද හොඳට? වෙලාව. විනාඩි 5ක්ද? මේ සහකාර ලේකම්වරයෙක් හිටියා. එතකොට මේ සහකාර ලේකම්වරයාගේ පවුලේ පිරිමි 6යි, ගෑනු 3 දෙනයි. එතකොට මේ අම්මා පිළිකාවකින් මිය යනවා. අම්මා පිළිකාවෙන් මිය යනවා. හරියටම 89 ජනවාරි 28 වෙනිදා රෑ එනවා. ජනතා ඇතුළු බලමුනේ තරුණ වෙනවා ගෙදෙට්ට. ඇවිල්ලා අර දරුවත් දරුවංග වාඩි කරවනවා. වාඩි කරවලා කියනවා වාඩි ගෑනිලම් බල ඔක්කොම කියලා අර තාත්තව. අනේ අර දරුවා අඬනවා. තාම ජීවත් වෙලා ඉන්න ඔය දරුවෝ ඉන්දු විජේමාන්න තාම ඉන්නවා. එතකොට අර වාඩි කරවලා ඒගොල්ලෝ කියනවා අනේ අපේ තාත්තා වරදක් කළේ නැහැ කියලා. ඇදලා ගන්නවා ගල් කඩස් එක. ගල් කඩස් එක ඇදලා අරගෙන ඔළුවට වෙඩි තියනවා. ගරු මන්ත්‍රීතුමනි, එදා අපි තරුණ වෙලාදී අපි ගියා බලන්න. අර විජේමාන්න මහත්තයාගේ ඔළුවට වෙඩි තියුවම ගල් කඩස් එකෙන් මොලේ කෑලි ගිහිල්ලා නවතින්නේ කොතනද? බුදුමැදුරේ. බුදුමැදුරේ. බුදුමැදුරේ තනතන් වල මොලේ කෑලි. මේ ඉන්දු කියන තමන්ගේ පුතා ඊයේ මට කතා කරලා කියනවා සර් මගේ ඇඟේ තිබුණා තාත්තගේ මොලේ කෑලි කියලා. මේ ඉතිහාසය. මේ ඉතිහාසය මොකද්ද මේක? මේක ප්‍රජාතන්ත්‍රවාදයේද? එතකොට අපි මේක ඇයි මේක කියන්න හේතුව? එහෙමනම් තාම මේ ලිපි විලේ පිපාසය ඉවත් වෙලා නැහැ ගරු මන්ත්‍රීතුමනි. තාම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහගම්මැද්දේ අපේ ගමේම පොලිස් නිලධාරියෙක් හිටියා කුරුණාගල අපරාධ කොට්ටාසේ එතුමව කපලා කොටලා මරලා දානවා. ඒ වගේම ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ කරනවා. මේ සියල්ලම කරා වගේ කිරගේ මොකද්ද මම කියන්නා දැන්? ගරු මන්ත්‍රීතුමනි රටක ප්‍රජාතන්ත්‍රවාදය නම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාධිපත්‍ය අයිතිය මේ රටේ ජීවත් වෙන කෙනෙකුට ඡන්දයක් පාවිච්චි කරන්න නම් මානසික මට්ටමක් තියෙන්න ඕන. හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕන. ඔව් බයෙන් යන්න බෑ ඡන්ද පොලට. ඒ නිසා එදා කරපු දේම තමයි අතුකෝරළ මන්ත්‍රීතුමා අපිත් එක්ක මේ සභාවේ හිටපු මන්ත්‍රීතුමා අතුකෝරළ මන්ත්‍රීතුමාව පහලා ගහලා මරලා දැම්මා. මරලා දාලා අදත් ඔහුගේ අහිංසක බිරිඳ දරුවා තනි වෙලා තියෙනවා. ජීවිත විනාශ කළ කවදාකවත් ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුල ස්ථාපිත කරන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත වෙන්නෙත් නෑ. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි බොහොම පැහැදිලිව මතක් කරනවා. ඒ වගේම මම අවසාන වශයෙන් මතක් කරන්න ඕන මරික්කාර මන්ත්‍රීතුමා බොහොම ආවේගශීලී කතාවක් කළා. එතුමා අභියෝගයකුත් කෙරුවා ජනාධිපතිතුමා ඇතුළු රජයට. අපි 20 වෙනිදා කරේ පොඩි ටෙස්ට් රන් එකක් ආවේ. එහෙම නැත්නම් අපි එනවා කියලා කිව්වා. ඉතින් මට කියන්න තියෙන්නේ මරික්කාර මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමත් ඔබතුමා හොඳට දන්න කියන කෙනෙක් එක පක්ෂේ හිටියේ පාරට බෑලා තව එන්න ඒක ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමත් සලකන්න ඕන විදිහට සලකයි. ඒකේ කිසිම අවුලක් වෙන එකකුත් නෑ. මොකද හේතුව ජනාධිපතිතුමා හොඳට දන්නවා ඉතිහාසයේ කොහොමද ප්‍රතන්ඩත්වයට පස්සවාදයට ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ අයට කිසිම ප්‍රශ්නයක් නැති වෙයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට නම් අරගල කරන්නේ මිනිස් ජීවිත නැති කරලා ගිනි තියලා මිනිස්සුන්ව මරනවා නම් ඒකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලෑස්ති වෙලා ඉන්නවා. තුමා කිව්වා රට අස්ථාවර කරන්න දෙන්නේ නැහැ කියලා. යන්තම් සංචාරක ටික පැමිණෙනවා. යන්තම් රට ස්ථාවර භාවයකට එනවා. බහණ්ඩවල මිල අඩු වෙනවා. මිනිස්සු යන්තම් උස්ම ගන්නවා. මේ වෙලාවේ අරගල කරලා රට වහලා මේ තත්ත්වයට පත් කරනවද ආර්ථික වශයෙන් අපි නැගිටිනවද කියන දෙපැත්තක් තියෙන්නේ. ජනතාව තෝරගනී යෝගෙන් කොයි පැත්තද කියන එක. එහෙනම් අපි නැගිටින්න ඕන ගරු මන්ත්‍රීතුමනි. අපි නැගිටින්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩපිළිවෙලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. අභියෝග තියෙන්න පුළුවන්. හැබැයි ඒකට අපේ සහයෝගය අපි ලබා දෙන්න ඕන. ඒ නිසා කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට එතුමාව අපි ජනාධිපතිවරයා බවට පත් කරගත්තා වගේම මේ අභියෝගාත්මක වෙලාවේ මේ අභියෝගය ජය ගන්න ආර්ථිකය ජය ගන්න අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන මතක් කරමින් ඔබතුමා ඍසුදිවන්ත වෙනවා වේලාව ලබා දීම සම්බන්ධයෙන්.
ඔබ ස්තුතියි ගරු මතුමා. ඊළඟට ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට විනාඩි 24ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි හැමෝම පිළිගන්න කාරණාවක් බිම්මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිමිබුවන වැදගත්ම ස්ථානය තමයි පළාත් පාලන ආයතනය. විශේෂයෙන්ම නියෝජිත දේශපාලනය, රෙප්‍රසෙන්ටටිව් ඩෙමොක්‍රසි, එය සුරක්ෂා කිරීම, එය රැක ගැනීම අපි හැමෝගෙම වගකීම. මේ වන විටත් පළාත් සභා ක්‍රියාත්මක නොවීම තුළ එයත් විධායකේ හස්තයකට යටත් වී තිබුණු මොහොතක පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම අපි දකින්නේ මේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විනාශ කිරීමක් හැටියට. Local government representation is quintessential for the protection of the basic structure of democratic governance and functioning. අතවශ්‍යම මේ රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එල්ල කරන බාධා තුලින් ජන ජීවිතයට මරු පහරක් එල්ල කරනවා. අපි හැමෝම දන්නවා පළාත් පාලන ආයතන වලින් සිදුවෙන සේවාව. උපතේ සිට මරණය දක්වා. From the cradle to the grave. පළාත් පාලන ආයතන මේ රටේ සංවර්ධන ක්‍රියාවලියේ දැවැන්ත සේවාවක් ඉෂ්ට කරන. පළාත් පාලන ආයතන පත්වන්නේ වසර 4ක කාලයකට. ව්‍යවස්ථානුකූලව බලතල සහිතව තව වසරක් දීර්ඝ කරන්න පුළුවන් අවුරුදු 5ක් වෙනකම්. හැබැයි මතක තබා ගන්නට ඕන සර්වජන ඡන්ද බල කේන්ද්‍රීය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන වලට අනුකූලව ඉන් එහාට පළාත් පාලන ආයතනවල ආයු කාලය දීර්ඝ කරන්නට බෑ. එකම විදිහකින් කරන්න පුළුවන් ඒ තමයි රෙෆරෙන්ඩම් එකක් කරහා ජනමත විචාරණයක් කරා. ඒ කෙසේ වෙතත් දැන් බලන්න මේ රජය පළාත් පාලන මැතිවරණ නොපවත්වන්නට එළි දක්වන හේතු කරුණු කාරණා. මුදල් නැතෙයිලු. ප්‍රතිපාදන නැතෙයිලු. හැබැයි මේ ආණ්ඩුවම 2023 වසර වෙනුවෙන් ඒ අයවැය තුල මැතිවරණයක් පැවැත්වීම සඳහා පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් ඇලොකේට් කරලා තිබෙනවා. බිලියන 10ක් වෙන් කරලා තිබෙනවා. එතකොට මේ මුදල් නැතේ කියන තර්කයේ ඉදිරියට ආවොත් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේගොල්ලන්ට පුළුවන් සල්ලි නැහැ කියලා මහා මැතිවරණයක් පවත්වන්න නැතුව යන්න. සල්ලි නැහැ කියලා ජනාධිපතිවරණය පැවැත්වීමට අතර කරන්නට පුළුවන්. අපි හැමෝම දන්නවා මුදල් කමිටුවේ සභාපති හැටියට හර්ෂද සිල්වා මැතිතුමා පත් නොකළේයි. එතුමා සැලසුම් කරලා තිබුණා මුදල් අමාත්‍යංශයේ ලේකම්ව කැඳවල ඇයි මේ වෙන් කරපු මුදල් ටික ලබා නොදෙන්න හේතුව ඒව පිළිබඳව ප්‍රශ්න කරයි කියන බයට ඒ බියගුළු නිවටකමට රජයේ කුමන්ත්‍රණයක් දියත් කරලා අපේ විපක්ෂයේ එකම යෝජනාව එකම නිර්දේශය හර්ෂද සිල්වා මැතිතුමාව මුදල් කමිටුවේ සභාපති හැටියට අදටත් පත් කිරීමෙන් වැළකීලා සිටිනවා. මෙහෙම තමයි මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නේ. විශේෂයෙන්ම අද රටේ සර්ව බලධාරියා බවට ජනාධිපතිවරයා පත් වෙලා හමාරා. දැන් ජනාධිපති තමයි තීන්දුව කරන්නේ ඡන්දයක් තියෙනවද නැද්ද කියන කාරණා. එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොහොම පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් පවත්වන්න සුදුසුම වසර 2024 කියලා. ඒක ජනාධිපතිට අයිති කාර්යයක් නෙවෙයිනේ. එහෙම කියන්නේ එතුමට අයිතියක් නැහැ. එතුම නෙවෙයි තීන්දුව කරන්නේ ඡන්දයක් පවත්වන කාලය. ඒක රටේ උත්තරීතර නීතියේ තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උත්තරීතර නීතියටත් ඉහළින් ගිහිල්ලා කියනවා මැතිවරණය තියන්න වෙන්නේ 2024 කියන කාරණා. හැබැයි එකක් මම කියන්නට කැමතියි. බොහොම පැහැදිලිව. මේ රටේ සියලුම දෙනා අවබෝධ කරගන්නට ඕන බයින්ඩින් ඔබ්ලිගේෂන් එකක් තිබෙනවා. මේ රටේ සියලුම දෙනාට විධායක ජනාධිපතිවරයා හෝ වේවා සාමාන්‍ය පුරවැසියා හෝ වේවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂා කරන්නට අපි බැඳිලා ඉන්නවා. ඒකෙන් පිටපණින්නට බෑ. ඒක උල්ලංඝනය කරන්නට බෑ. ඒ නිසා එක එක පුද්ගලින්ගේ තනි මතයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට කිසිසේත්ම අවකාශයක් නැහැ. The constitution cannot be violated according to the fancies of politicians through their arbitrary decisions. And that's a fact. And that's the truth. Garu Murulasana Arude Mantrithumani, then me parliamentura tamai tiyenne mudal bale. Eka aandukuna vyavasthave 148 vyavasthaven bohoma pahadiliwa sanahan vela thibena. Lajjawata karanawa me vyavasthawa vyavastha daayake parliamentuwe niyojane karana aya. තමන් විසින්ම තමන් අනුමත කරපු අයවැයට විරුද්ධව අද කතා කරලා කියනවා ඡන්දයක් පැවැත්වීම නුසුදුසුයි කියලා. මම මතක් කර දෙන්න කැමතියි 2023 ඡන්දේ සඳහා බිලියන 10ක් වෙන් කරලා තිබෙන මොහොතක අපි සියලු දෙනාගේම වගකීම මේ මැතිවරණයේ පැවැත්වීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම. It is the inalienable constitutional duty of all of us to provide the funds and conduct the elections. Parliamentu wenkarapu mudal laba nodenawai kiyanne eka parliamentu swairithwayatak ella karana maru parak hatiyata mama handunna. E wageema garu moolasana arude mantrithumani itamathma pahadili me metivarana kalasatahan වලක්වාලන්නට හකුලන්නට බාධා කරන්නට කටයුතු කරන සියලු දෙනාටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා 104 UU1. මොකද සඳහන් වෙලා තිබෙන්නේ? අනිවාර්යෙන්ම දඩයකුත් හිමි වෙනවා, සිරදඬුවමකුත් හිමි වෙනවා. දැන් මේ මැතිවරණය නොපවත්වන්නට කටයුතු කරන සියලුම දෙනා මේක හොඳට වග බලා ගන්නට ඕන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බොහොම පැහැදිලිව පෙන්නලා දීලා තිබෙනවා මැතිවරණයට බාධා කරන අයට අත්පත් වෙන ඉරණම. ඒ විතරක් නෙමෙයි, ඒ බාධා කරන සියලු දෙනාම personally liable වෙනවා, පෞද්ගලිකව වග කියන සිද්ධ වෙනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ මැතිවරණයට වැය වෙන බිලියන 10 මොකක්ද ඒ ප්‍රමාණය? 2023 රාජ්‍ය වියදම වෙනුවෙන් අනුමත වුණු මුදලින් 0.068% රාජ්‍ය වියදම් වලින්. වෙනත් වචනයකින් කියනවා නම් එක දිනකට රජය විසින් වැය කරන මුදල, එක දිනකට රජය විසින් වැය කරන මුදල මැතිවරණයක් වෙනුවෙන් වෙන් කරන්නට බැරි රජයක්. හැබැයි 2022 ගිය වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් කියන මාස අතර කාල පරාසය තුළ රුපියල් බිලියන 278ක් මහබැංකු මුදල් අච්චු ගැහුවා. බිලියන 278ක් ගිය අවුරුද්දේ ඔක්තෝබර් දෙසැම්බර් කාලවකවානු තුළ අච්චු ගහපු ආණ්ඩුවට මේ මැතිවරණය සඳහා අවශ්‍ය බිලියන 10 දෙන්නට බැරිවීම ඒක අපි විහිළුවක් හැටියටයි දකින්නේ. ඇත්ත වශයෙන්ම අච්චු ගහපු මුදල් ප්‍රමාණය දිහා බැලුවොත් මැතිවරණයට වෙන් කරන්න තියෙන මුදල් හා සමාන 27 ගුණයක් අච්චු ගහලා තිබෙනවා. දැන් 27 ගුණයක් අච්චු ගන්න පුළුවන් මැතිවරණය වෙනුවෙන් මුදල් වෙන් කිරීම මේ රජයට බැරි වෙලා තිබෙනවා. ගරු මූලසනාරෝඩ මන්ත්‍රීතුමනි, මේ රජය මැතිවරණ කොමිසමම කියන ආකාරයට 22 වතාවක් මේ මැතිවරණය කඩා කප්පල් කරන්නට කටයුතු කළා තිබෙනවා. දැන් මම පහුගිය දවසක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා කොහොමද කැබිනට් තීන්දුවක් හරහා කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාගේ උපදෙස් මත හපුහින්න ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවනවා නියෝගයක් අප මුදල් බාර ගන්න එපයි කිය. 9 වෙනිදා තීන්දුව ගන්නවා කැබිනට් එක. 10 වෙනිදා හපුහින්න ලේකම්වරයාට උපදෙස් ලැබෙනවා. හැබැයි වැඩේ වර්ධිනොයි කියලා දැනෙනකොට පැය 24ක් ඇතුළත හකුලා ගන්නවා. හැබැයි ජනවාරි 17 වෙනිදා දැන් 9 10 11 මේ සියලුම ගනුදෙනු අසාර්ථක වුණයින් පස්සෙත් අගමැතිවරයා මේ සභාවට ඇවිල්ලා සභාව නොමග යවන සභාවට බොරු කියන 17 වෙනිදා එහෙම තීන්දුවක් ගත්තේ නැහැලු කැබිනට් එක. එහෙනම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මං කැමති ඒ ගත්තු කැබිනට් තීන්දුව මගේ අතේ තියෙනවා. හපුහින්නට යවපු තීන්දුව අතේ තියෙනවා. මම මේක හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා. මම කියනවා අග්‍රාමාත්‍යවරයාට කරුණා කරලා මේ සභා ගර්භයට ඇවිල්ලා ඇත්ත කතා කරන්න. බොරු කියන්න එපා. එතුමා කිව්වා එතුමා දන්නේ නැහැලු මේ කොඩිප්පිලි ආරච්චි කියන්නේ කවුද කියලා. කොඩිප්පිලි ආරච්චි කියන්නේ ඇඩිෂනල් සෙක්‍රටරි ප්‍රොවින්ෂල් කවුන්සිල්ස් ඇන්ඩ් ලෝකල් ගවර්න්මන්ට් ස්ටේට් මිනිස්ට්‍රි ඔෆ් ප්‍රොවින්ෂල් කවුන්සිල්ස් ඇන්ඩ් ලෝකල් ගවර්න්මන්ට් අෆෙයර්ස්. කවුද ඇමති? අගමැතිතුමා. එයාම දන්නේ එයාගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ අතිරේක ලේකම්ගල් දන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා ඒ අග්‍රාමාත්‍යවරයා මේ සභාවටත් රටටත් කරපු බොරුව පිළිබඳව සාක්ෂි සහිතව ඔප්පු කරන්නට මම මේ කැබිනට් පත්‍රිකාව හැන්සාඩ්ගත කරනවා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියපු බොරුව හැන්සාඩ්ගත වෙලා තියෙනවා. හැන්සාඩ් එකේ තියෙනවා. මං ඒකත් හැන්සාඩ්ගත කරනවා. එතුමා මේ සභාව නොමග යවලා වෙන වචනයක් නැහැ ඉතින් ඔකට කියන්නේ ඔක ටොම්පචයක් කරේ. වෙන වචනයක් නැහැ. අමු පට්ටපල් බොරුවක් කරේ. ඉතින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂණ එකක් කියන්න කැමති. මේගොල්ලෝ දැන් උත්සාහයක් තියෙනවා මැතිවරණ කොමිසමේ සංයුතිය වෙනස් කරන්න. සමාජිකය වෙනස් කරන්න. සමා වෙන සංයුතිය නෙවෙයි සමාජිකින් වෙනස් කරන්න. ඒකට කිසිම හැකියාවක් නැහැ. මැතිවරණයක් පැවැත්වෙන මොහොතක කිසිම ව්‍යවස්ථාදායක සභාවකට සදාචාරාත්මක අයිතියක් නැහැ මැතිවරණ කොමිසමේ සමාජිකින් වෙනස් කරන්න. ඒක ගැන අපි තීන්දුවක් ගත්තා ව්‍යවස්ථාදායක සභාවේ පළවෙනි රැස්වීමේම. ඒක මිනික් කළා තියෙනවා. ඒකට විරුද්ධව යන්නට කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා මැතිවරණය නවත්වන්නට එවන් කුමන්ත්‍රණයක් දියත් වෙනවා නම් ඒක පරාජය කරන්නට අපි සූදානම්. දැන් මුලසනාරුවේ මන්ත්‍රීතුමනි දැන් බලන්න මේ මැතිවරණය නොපැවැත්වීම තුල අපේ රටට අත්පත් වෙන විපත්ති. US Senate Foreign Relations Committee කේ චෙයාර්මන් බොබ් මෙනෙන්ඩිස් ප්‍රකාශ කරලා තිබෙනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මැතිවරණය පැවැත්විය යුතුයි. මානවයිතිය සුරක්ෂා කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි යුරෝපියන් යුනියන් එකත් ඒක කියනවා. මතක තියාගන්න GSP ප්ලස් සහනය නිසා අපේ රටේ අපනයනවලට විශාල ශක්තියක් ලැබෙනවා. හැබැයි ඒව ලැබෙන්නේ කොන්දේසියක් මත. අපි අත්සන් තබලා තිබෙනවා ඉන්ටර්නැෂනල් කවනන්ස් 27කට ICCPR ඇතුළු. ඒ ප්‍රතිපාදන සියල්ලක්ම ආරක්ෂා කළොත් පමණයි අපේ රටට GSP ප්ලස් සහනය ලැබෙන්නේ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම ආඩම්බර වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට මෑත ඉතිහාසයේ ලාබාලතම දේශපාලන පක්ෂය. අපිට වයස අවුරුදු 3යි. අපේ ගරු මහලේකම්තුමා ඉදිරිපත් කරපු ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා අධිකරණයේ තීන්දුව කරා ඉන්ටරිම් ඕඩර් එකක් ලබා දෙන්න. ඒ ඉන්ටරිම් ඕඩර් එක තමයි මැතිවරණය සඳහා 2023 විසර්ජන කෙටුම් පනතෙන් වෙන්වුණු මුදල් ටික ලබා නොදීම වළක්වලා. වෙනත් වචනයකින් කියනවා නම් මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දිය යුතුයි කියන ඒ අන්තර් නියෝගය ඉන්ටරිම් ඕඩර් එක ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු. මම අහන්න කැමති රජෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඔබ ක්‍රියාත්මක කරනවද නැද්ද? බොහොම සරල ප්‍රශ්නයක්. මේව ගැන කතා කරනකොට ඇත්ත වශයෙන්ම අග්‍රාමාත්‍යවරයා වැල් වට අරන් දොඩ වුණා. මන් දන්නේ නැහැ වයසේ ප්‍රශ්නයක්ද කියලා හරියට උත්තර දෙන්නේ නැහැ. අපිට දැනගන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිපදින්නට රජයේ කටයුතු කරනවද නැද්ද? ඒ වගේ මම එතුමාට කියනවා මේ පාර්ලිමේන්තුවත් රටත් නොමග යවීම පිළිබඳව එතුමා මේ සභා ගර්භයට ඇවිල්ලා රටෙන් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලන්නට ඕන. මම කැමති ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳවත් වචන කිහිපයක් ඉදිරිපත් කරන්න. දැන් අරුම පුදුම විපර්යාසයක් අපිට පේනවා මේ පොහොට්ටු පාර්ශවයේ රජයේ නියෝජනය කරන මේ සමාජිකයින්ගේ. දැන් බලන්න ඉස්සර IMF කියන වචන තුන කියනකොටත් අර මොකද්ද කියන්නේ මේ මේ ගැරණියන්ට භූමි තෙල් දැම්මහම දඟලනවා වගේ IMF කියනකොට IMF එක පෙන්වන්න බෑ පොහට්ටුවට, IMF එක පෙන්වන්න බෑ ආණ්ඩුවට. ඒ මොකද IMF එක දේශද්‍රෝහි, ඒකට ඒක ගැන කතා කරන එක රාජද්‍රෝහිකම, ඒක රට පාවා දීමක්. දැන් අපිට කියනවා IMF එකඟතාවය ගැන සතුටු වෙන්නලු. ඇයි සතුටු වෙන්නේ නැත්තේ කියලා අපෙන් අහන. මීට මාස කිහිපයකට පෙර IMF රාජද්‍රෝහි දේශද්‍රෝහි රට පාවා දීම, දැන් IMF එක ගැලවුම්කාරය බවට පත් වෙලා පුදුම විපර්යාසයක්. මේකට තමයි දිව දෙකේ දේශපාලනය කියන්නේ. ඇත්ත වශයෙන්ම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම පැහැදිලි කරන්නට ඕන IMF එක ගැන කතා කරනකොට අප්පුඩි ගහන පොහට්ටුවේ සමාජිකින්ටයි ඔල්වරසන් දෙන පොහට්ටුවේ මන්ත්‍රීවරුන්ටයි ඇත්ත වශයෙන්ම ඔහොම අප්පුඩි ගහන්නේ වස්ත්‍රයක් ඇඳගෙනද, ඇඳුම් ඇඳගෙනද මේ වගේ දිව දෙකේ දේශපාලනයක් කරා? අපි බොහොම පැහැදිලිව මුලින්ම ප්‍රකාශ කරා IMF එකට යා යුතුයි කියන එක. IMF එකට ගිහිල්ලා නිකන් උඩ බලාගෙන ඉන්න එක නෙමෙයි, රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, ලක්ෂ 220 වෙනුවෙන් අපේ යෝජනාව බාර දෙන්නයි කියලා අපි ඉදිරිපත් කරා. We should have given our proposal. දැන් අපේ ප්‍රපෝසල් එක දුන්නේ නැහැ. දැන් හිතූ විදිහට මේ රටේ ජනතාව අසහනයට, පීඩණයට, දුකට, කනගාටුවට පත් කරන මිනිස්සු ජීවත් කරවන නෙමේ මිනිස් ඝාතක කොන්දේසි වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකේ වරද මේ රජය. හොඳට මතක තියාගන්නට ඕන 80 ගණන් වල 90 ගණන් වල ක්‍රියාත්මක වුණු IMF එක නෙමේ අද ක්‍රියාත්මක වෙන්නේ. අද IMF එක World Bank එක ගැන කතා කරනකොට ඒගොල්ලෝ කතා කරන්නේ මොකක්ද? Pro poor growth. මීට පෙර ඒව ගැන කතා කරේ නැහැ. ඒගොල්ලෝ අද කියනවා inclusive growth. ඒගොල්ලෝ කතා කරනවා shared prosperity. ඒ නිසා මං ඉල්ලීමක් කරන රාජ්‍ය පාර්ශවයේ සමාජිකින්ගෙන් IMF එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. Washington consensus කියලා කාලවකවානුවක් තිබුණා. එක්තරා වැරදි ආකාරයකට මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ක්‍රියාත්මක වුණා. But now we are in a post-Washington consensus period. මේවා කියනකොට ඉතින් නොතේරෙන කට්ටියට මේක විහිළුවක් වෙලා තියෙනවා. මම ඒ ගැන උත්තර දෙන්නේ නැහැ. මම අනුකම්පා කරනවා. මොකද එක තැනක විතරක් නෙවෙයි, අඟ පුරාම මොලේ තියෙන කට්ටිය තමයි මේවට විහිළු කරන්නේ. ඉතින් මම කියන්න කැමති post Washington consensus එක ගැන පොඩි අවබෝධයක් ලබාගෙන අපි රටක් හැටියට අපේ යෝජනා අරගෙන ගිහිල්ලා we have to bargain. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගෙත් IMF එකට ගියා. හැබැයි IMF එකට ගියයි කියලා පාසල් දූ දරුවන්ගේ 43 ලක්ෂයක් නිල ඇඳුම් කැපුවේ නැහැ, 43 ලක්ෂයක් දිවාහර කැපුවේ නැහැ, ජනසවිය කැපුවේ නැහැ. ජනසවිය කපනව නෙමෙයි ජනසවිය ක්‍රියාත්මක කරන්නට ප්‍රථම වතාවට ලෝක බැංකුව ආධාර දුන්නා. ලෝන් නෙමෙයි ආධාර. ඇඟලුම් කම්හල් 200 වැඩසටහන නතර කරන්න කිව්වේ නැහැ. ගෙවල් හදන එක නතර කරන්න කිව්වේ නැහැ. නිවාස ලක්ෂය, දස ලක්ෂය, 15 ලක්ෂය මේ වැඩසටහන් නතර කරේ නැහැ. නමුත් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ගරු ජනාධිපතිතුමා විපක්ෂයේ තනි මන්ත්‍රීවරයා වෙලා ඉන්නකොට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට ඇඟිල්ල දික් කරලා ඇහුවා, මොකද්ද IMF එකත් එක්ක තියෙන එකඟතාවයක්? වහාම සභාගත කරන්න කිව්වා. වහාම හංසත්ගත කරන්නයි කිව්වා. හැබැයි අගමැති උනායින් පස්සේ, ජනාධිපති උනායින් පස්සේ අපි අහනකොට මොකක්ද ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක කියලා වචනයක්වත් කිව්වේ නැහැ. හැබැයි දැන් ටිකෙන් ටික ඇමතිවරුන්ගේ කටින් පිට වෙනවා, මිනිස්සුන්ගේ කරපිට හිස මත මහා පීඩනයක් ඇති කරනකොට අපි වැඩි කරන්නේ මේ හේතුව නිසා, IMF එක නිසා කියලා. ඒ නිසා වරද IMF එකට යෑම නෙවෙයි. IMF එකට ගිය එක හරි. නමුත් IMF එකට ගිහිල්ලා ඒ අය ළඟ ධන ගහලා ඒගොල්ලෝ දෙන යෝජනාව ක්‍රියාත්මක කිරීම. අපිට තිබුණේ රට වෙනුවෙන් යෝජනාව ඉදිරිපත් කරලා මේ රටේ මානුෂීය ධනවාදයක්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් සුරකින ආකාරයට මේ රටේ සියලු දෙනාටම ධනවාදයේ තුලින් ධනය උපයා ගැනීමත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල සෑම තලයකටම ඒ සම්පත් ආදායම් බෙදී යන සාධාරණත්වයේ යුක්තිය මත කේන්ද්‍රගත වුණු ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නටයි තිබුණේ. නමුත් කන්ට්‍රි ප්‍රපෝසල් එක ඉදිරිපත් කරන්නට මේ රජයේ
විනාඩි දෙක කාලයක් තියෙන්නේ.
මට තව පොඩ්ඩක් කාලය දෙන්න. ගරු මූලස්සනාරුඩ මන්ත්‍රීතුමනි, දැන් අපිට කියනවා ඇයි සතුටු වෙන්නේ නැත්තේ කියලා. ඇයි මේ එකඟ වුණු අවබෝධතාවයට අපේ සහයෝගය දෙන්නේ නැත්තේ කියලා. අපිට කියන්නේ ගරු මන්ත්‍රීතුමනි, අසාධාරණ බදු ව්‍යූහයක් නිර්මාණය කරනකොට ඒකට අත උස්සන්න කියලාද? ඒකට සතුටු වෙන්න කියලාද? විදුලි බිල ඉහළ දමනකොට ඒකට සතුටු වෙන්න කියලාද? දැන් බලන්න යුනිට් 1 සිට 30 දක්වා විදුලි පාරිභෝගිකයින්ට 100%ට 260කින් විදුලිය වැඩි කළා බිල. ඒ වගේම යුනිට් 60 දක්වා 100%ට 276කින් වැඩි කරලා, යුනිට් 90 දක්වා 77 සමානෙන්ද 146කින් වැඩි කරලා. හැබැයි යුනිට් 120 වැඩි වෙලා තියෙන්නේ 174යි. යුනිට් 180 142යි. යුනිට් 200 132යි. එහෙනම් මේ විදුලි බිල වැඩි කිරීම කෙලින්ම ඉලක්ක කරලා තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බඩට ගහන්න, මේ රටේ පොඩි මිනිහගේ ජන ජීවිතේ විනාශ කරන්න. මේ කාරණාව ඉදිරිපත් කරනකොට ඒක ඇමතිවරයෙක් ඊයේ මේ සභාවෙම කියනවා, දැන් ඉටිපන්දම් වෙනුවෙන් වීදම් කරන එකත් අලාභයි, මේ විදුලි බෙල ගෙවන එක මේ රටේ මිනිසුන්ට ලාභයි කියලා. මේවා ඉතින් කොණ්ඩේ බැඳපු චීනුන්ට තමයි කියන්න ඕන. මහ විහිළු කතා. මේ ඔය මහ ලොකුවට කයිවාරු ගහන පුද්ගලින්ට මේ සභා ගර්භයෙන් මහජන හමුවකට යන්න බෑ, මහපාර යන්න බෑ, ජනතාව අතරට යන්න බෑ. ඔව් යනවා. ඔය අපේක්ෂකයෝ ටිකක් දාලා අපේක්ෂකයෝ ටික කාමරයක් අසට ගෙන්නගෙන ඒ රැස්වීම තියනවා. ඒකයි දින රැස්වීම. මහජන රැස්වීම තියන්න බෑ. මහජන රැස්වීම තියන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඇත්ත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමනි, අපිට සතුරු වෙන්න කියන්න ඉස්සෙල්ලා මම අහන්න කැමති මේ රටේ අම්මලා තාත්තලාට, දූ දරුවන්ට ආහාර ටික අරන් දෙන්න බෑ, පොත්පත් අරන් දෙන්න බෑ, සපත්තු කුට්ටම අරන් දෙන්න බෑ, පොත් බෑගි අරන් දෙන්න බෑ, බරපතල ඖෂධ හිඟයක් තිබෙනවා, ඒ වගේම ලෙඩ්ඩුන්ට බෙහෙත් නෑ, ඔපරේෂන් ටික කරගන්න බෑ, රස්සා ටික නැති වෙලා තිබෙනවා, සංචාරක කර්මාන්තේ කඩා වැටලා තිබෙනවා, ඉදිකිරීම් කර්මාන්තේ කඩා වැටලා තිබෙනවා, අපනයන කර්මාන්තේ කඩා වැටලා තිබෙනවා, විරකියා පොලිම වැඩි වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි, දරු මූලාසනාරුල මන්ත්‍රීතුමනි, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් පිළිබඳව තාන්‍ය අබේ සුන්දර මහත්මියගෙන් අහන්න. කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් නියෝජනය කරන තාන්‍ය අබේ සුන්දරගෙන් අහන්න. මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කොයිතරම් පීඩනයකට ලක් වෙලා තිබෙනවද කියන එක ඉදිකිරීම් කර්මාන්තය ගැන අහන්න. සුසන්ත ලියනාරච්චිගෙන් ඉදිකිරීම් කර්මාන්තය කොච්චර කඩන් වැටලා තිබෙනවද කියන කාරණාව දැන් අපිට කියනවා. ජනාධිපතිවරයා කියනවා උද්ඝෝෂණය කරන්න බැහැලු, උද්ඝෝෂණ තහනල්ලු. මම පැහැදිලි වහන්න කැමති, මැතිවරණත් තහනම්, කතා කරන්නත් තහනම්, උද්ඝෝෂණත් තහනම්. එහෙනම් මේක ප්‍රජාතන්ත්‍රවාදයක්ද ඒකාධිපති පාලනයක්ද කියන එක මම අහන්න කැමති. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දැක්කා දැන් මේ රජය රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය භීෂණය, රාජ්‍ය ම්ලේච්ඡත්වය විශ්වවිද්‍යාල සිසු දූ දරුවන්ට එල්ල කරලා තිබෙනවා. දැන් කැලණිය සරසවියට ගහලා, කොළඹ සරසවියට ගහලා, ඒ විතරක් නෙමෙයි කොළඹ විශ්වවිද්‍යාලයට ගහපු ගැහිල්ලෙන් පෞද්ගලික ආරක්ෂක සේවයේ නිරත වුණු නොච්චියාගම පදිංචි ප්‍රියන්ත වන්නිනායක මැතිතුමාට ජීවිතය අහිමි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ නිවිතිගල අපේක්ෂකෙක් වන නිමල් අමරසිරි මහත්මයාට සිද්ධ වුණා ජීවිතය පූජා කරන්න ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මේගොල්ලෝ මේ පොඩි ළමයි වගේ කෑ ගහනවා. රාජකීය විද්‍යාලයේ රාජකීය ආදි ශිෂ්‍ය රටේ ජනාධිපතිතුමා රෝයල් කොලෙජ් එකේ ළමයින්ටත් කඳුළු ගෑස් ගහලා, අනේ ලැජ්ජයි, රෝයල් කොලෙජ් එකේ ළමයින්ටත් ගහලා ලැජ්ජයි, රාජකීය ආදි ශිෂ්‍ය රාජකීය ආණ්ඩුව. මම පැහැදිලිව කියන්න කැමති, මේ ආණ්ඩුවේ තර්ජන ගර්ජන වලට අපි සැලෙන්නේ නැහැ, අපි ඒවට පසුබට වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න, අපි සූදානම් මේ රටේ අතිමහත් බහුතරයක් සමග මහපාරට ගහලා මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනා ගන්නට අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කරුණාකරලා ඔබතුමන්ලගේ නායකයට කියනවා, මොකද්ද රෝයල් කොලෙජ් එකේ ළමයින්ටත් කඳුළු ගෑස් ගහන එකද අභිමානය? ඒකද අභිමානය? පාසල් දූ දරුවන්ටත් කඳුළු ගෑස් ගහන එකද අභිමානය? ලැජ්ජයි, ලැජ්ජයි. ඒ නිසා මම කියනවා පැහැදිලිවම, මේ රජය එදා වේලටුව සාණ්ඩුවක්. මේ ආණ්ඩුවට හරියාකාරව IMF එකත් එක්ක ගනුදෙනු කරන්න බෑ. IMF කිව්ව හැටියේ දන ගහලා, කකුල් දෙක ලෙව කාලා දෙන දේ රටේ ජනතාවගේ කරපිට පටවනවා. විදුලි බිල වැඩි වුණේ ඒකයි, පොලි අනුපාතය වැඩි කරලා තිබෙන්නේ ඒකයි. බදු ව්‍යුහය තුලින් මේ රටේ මධ්‍ය පන්තිය, ඉහළ පන්තිය, පහළ පන්තිය, රාජ්‍ය සේවය හැම මිනිස්සෙක්ම සිල්ලර කඩවලින් දැක්කම්, ඒ වගේම පදික වලින් දැක ඉඳලා බදු ගහන සංස්කෘතියක් නිර්මාණය කරලා රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරපු මේ රජය අනිවාර්යෙන්ම ජන බලයෙන්, ජන සවියෙන්, නැතිවරණයෙන් අපි පළවා හරිනවා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬව මොහොත්.